ප්‍රසාද රූප කෙලින්ම මනෝද්වාරය හරහා වස්තු රූපේ ඝට්ටණය කරනවාද කියලා කියන්නේ. මේ ප්‍රසාද රූපේට සමයි ක්‍රම ක්‍රමේ පරිවර්තනය කරලා ගන්න මේ මස්ලේ කයට අහු වෙන ස්පර්ශ. මස්ලේ ඇහැට ඊට ගැලපෙන්නා වූ ද්‍රව්‍යමය රූපයක් ආලෝක මාධ්‍යයන් තුළින් ස්පර්ශ කරනවා. අනේ අති සියුම් වන්නා වූ ආලෝක ස්පර්ශය ලබා ගන්න එක මේ නමුත් අති සියුම් කියලා කියන්නේ මේ ලෝක ද්‍රව්‍යයන්ගේ අති සියුම්. නමුත් ඒවා කොම රූප කලාප. භෞතික රූප කලාප. මේ භෞතික රූප කලාප ස්පර්ශය නිසා ඇතිවෙන්නා වූ ස්පර්ශ අරමුණු ස්පර්ශ වීමෙදී මේ භෞතික කයින් කර්මජ කයට යනකම් පරිවර්තන වෙනවා. මේ කය ඇතුළෙම තියෙන ප්‍රසාද රූපයක ඒකර ස්පර්ශ කරන්න ඕන සියුම් තත්ත්වයට පරිවර්තනය වෙනවා. අනේ පරිවර්තනයේදී අපි සුද්ධාස්තකයේ යනකම් බිඳෙනවා. එනේ රූප කලාප ශබ්ද කලාප නිසා හටගන්න මේ කම්පන තරංගය අපාරටපත් වෙලා ඒක පර සුද්ධාස්තක පරමාණුට යනකම් බිඳිලා ගිහිල්ලා තමයි. මේ ශක්තිය ගැප් කරගෙන එබඳු සුද්ධාස්තක මට්ටමින් හටගත්ත ප්‍රසාද රූපයන් හා සම්බන්ධ වෙයි. අර ප්‍රසාද රූපයන්ට ඒක වැදුනහම තමයි ප්‍රසාද රූපයන්ගේ ස්පර්ශය සම්බන්ධ වෙලා. ඒ ප්‍රසාද රූප හැරෙන් හෘදේ වස්තු රූපේ ඇතුළු කරේ තිබෙන්නා වූ ඊට අවශ්‍ය ප්‍රසාද රූපයක් තියෙනවා. ප්‍රසාද මූලය. අන්නේ ප්‍රසාද රූපය හා සම්බන්ධ වුණා තමයි. ඒක කම්පණය වෙන්නේ. අපිට මෙහෙදී ඇති කරපු රූප කම්පනයක් ශබ්ද කම්පනයක් යම්තේද ඊට අනුකූල කම්පන තරංගයකට අනුව කම්පණය වීමක් වෙනවා ප්‍රසාද රූප. මෙන්න මේ ප්‍රසාද රූප වස්තු රූපයක් තියෙනවා. වස්තු රූපය කියන්නේ හිත හට ගැනීමට අවශ්‍ය කරන ඒ රූපයේ කම්පණය වුණොත් හිතට දැනීම පහළ වෙනවා. ඒක ස්පර්ශ වෙච්ච හැටියට. අන්නේ වස්තු රූපයේ ස්පර්ශ වෙනවා ගිහිල්ලා අර චක්කු ප්‍රසාදයේ හෝ රෝත ප්‍රසාදයෙන් හටගත්ත අන්නේ කම්පණය. ඊට අනුකූල කම්පණය වෙනවා වස්තු රූපය. වස්තු රූපය මනෝද්වාරයේ තියෙනවා. නාම ලෝකයට සම්බන්ධ කරන දුර. අන්න එතන වස්තු රූපය කම්පණය වෙනකොට වස්තු රූප ස්පර්ශයේ මනෝද්වාරයට වැටෙනවා. එතකොට හටගන්නවා ඒ ద్వාරයට හටගන්නකොට එක වතාවක් කම්පන වාරයක් වැදුනහම. ඔක පොතේ නෑ මේක. කම්පන ඒකක නියමයක් තියෙනවා. ඒ වස්තු වලට. ඒකට වස්තු රූපයේ යම්කිසි එක වතාවක් ඒ බඳු පරමාණුවක් වැදුනොත් ඇති වෙන කම්පනේ 17 වතාවක් චලනය කරනවා. 17 වතාවක් චලනය කරලා විතරක් ඒක නවතින්නේ නෑ. එතකන් තව එකක් ලං වෙන්නේ නැහැ. ඒක තමයි කර්ම ස්වභාවයේ සත්‍යයක ප්‍රයත්න. ඉතින් එකවතාවක් ඇහිං ගත්ත රූප මාත්‍රයක කම්පනයක් වැදුණොත් ඒකේ අවශ්‍ය වාර ගාන වස්තු රූපයේ 17 වතාවක් එකවතාවට හිමින් කම්පණිය වෙනවා. කණෙන් එන එකක් වැදුණොත් ඊට වඩා හයියෙන් කම්පණ වෙනවා. වාර ගාන එකයි. වාර 17. ගන්ධ මාත්‍රයක් මුල් කරගත්ත ස්පර්ශයක් වැදුණොත් ඊටත් වඩා වේගෙන් කම්පණිය වෙනවා. වාර ගාන 17. රසයක් මුල් කරගත්ත එකක් ආවොත් ඒක රසයේ මුල් කරගත්ත ඒක අවශ්‍ය කරන්නා මේ අර ඒ රූපේ ප්‍රසාද රූපේ ජීව ප්‍රසාදේ ඒකෙන් වෙන්න ඊට වඩා වේගෙන් කම්පණය වෙනවා 17 වතාව. කායික වශයෙන් ගත්තොත් පහස මුල් කරගෙන ගත්තොත් ඊට වඩා 17 වතාව කම්පණය 17 වතාව කම්පණය වෙනවා ඊට වඩා වේගෙන්. මෙන්න මේ කම්පන වාර නියමයක් තියෙනවා. යම් පාරක් වැදුනොත් ඒක කම්පණය වෙන්නේ ඊට අනුකූල කම්පන වාර සංඛ්‍යාත්මක නියමයක් තියෙනවා. ඒ නියමේ ලෝහ වලටත් තියෙනවා. මේ භෞතික ලෝකේ තියෙන දේස. ඒ වාර කම්පන ගාන වැඩි කරන්න බෑ. ඒ කම්පන වාර ගාන තමයි ඒකේ උරුම කම්පණය වෙන ප්‍රමාණය. දැන් අපිටමකෝ යම්කිසි ඝන්කාරයක් අරගෙන අපි මේ කම්බියක් වගේ තියෙන පුංචි කූඩකින් ඒකට ගහන කීන් ගන්න හදයක් එනවා. අපි උඩ මේ යකඩණියක් තරම් එකකින් ගහන සංගාන සද්දයක් එනවා. හැබැයි හැව් දෙන වාර ගානේ මත්තම එකයි. එතන ඊටල මේ ඇඟිල්ලක් ඉදිරිය ලොකු යකඩ කැලින් ගහ යකඩකින් ගහ සංගාන සද්දයක් එනවා. ඊටල වැඩි සද්දයක්. ඊට පස්සේ අපි ඊටත් තරම් ටිකක් ලොකු එකකින් ගහනවා. ඒකට දරන්න පුළුවන් මත්තම අතක් විතර එකකින් ගහන. ඒකේ මහා සද්දයක් එනවා. අකින් කං ආදි වශයෙන් එකින් එකට ශබ්ද මට්ටමකින් වැඩි වෙවි ආවත් හැම වාරයකදීම ඒක තියෙනවා කම්පන වාර ගණන. දැන් ඝන්කාරයේදී හදන ලෝහයේ කම්පන වාර 300 ගණනක් හෝ අනිහම ගණනක් තියෙනවා. එකපාරක් වැදුනහම වාර 300 ගාන කම්පණය වෙනවා. ඒක තමයි ඒකේ උරුමය. හිමින් ගැහුවොත් ඒ කම්පන වාර ගාන හිමින් යනවා ඒ ගාන. ලොකු එකකින් ගැහුවොත් ඒ වාර ගාන වේගයෙන් යනවා. වේගවත් කම්පන සද්දයක. අන්න ඒ වගේ වස්තු රූපයෙන් එකපාරක් වැදුනොත් කම්පන වාර 17යි. ඒක ලෝතර බුදුන් වහන්සේගේ බුදු ඇසල වෙනච් එකක් මිසක් අපිට වෙනච් එකක් නෙමෙයි. නමුත් ඒ වෙනච් ගානේ ගාන කියලා නමුත් න්‍යාය ධර්මයක් තියෙනවා අපිට වැටහෙනවා. නෝරී විමසනය කරනකොට දකිනවා මෙහෙම න්‍යාය ධර්මයේ රළම එක සිද්ධ වෙන්නේ කියලා. වාරගාන දේශනා කරන්න අපිට පුළුවන් කමන්නේ අපිට දකින්න බෑ. ඒක ලෝතර බුදුන් වහන්සේ කනාවරණාචාණී දැකපු දෙයක් තමයි දේශනා කරපු දෙයක්. හරියට සාන්තුලන්ගේ මාධ්‍යෙන් අභිධර්මයේ විග්‍රහ කරලා දේශනා කරලා තියෙනවා. චිත්තක්ෂණ 17 චිත්ත විදිර යන පළවෙනි හේතුව ඔන්නෝතන. ඒ 17 යනකම් අනිත් 17 යනකම් දින සිද්ධිය වෙනකොට මනෝද්වාරයේ කර්ම කර්ම නිමිති ගති නිමිති මුල් කරගෙන හටගත්ත ගතිය කරමුණු කරගෙන තමයි අන්නර බවාංග චිත්තය කියලා පවතින්නේ. ඒ විතර වාහිර ලෝකේ යමක් කරන්න බෑ. ගතිය මොකද? ගතියක් විද්‍යාමාන කරලා වුණාම එච්චර. උපතේදී යම් පරිහාන්දි මොහොතකදී යම් ගති ලක්ෂණයක් හටගත්තා නම් ඒ ගති ලක්ෂණයම මතු කර කර ඒ අනුරූපයක් විද්‍යාමාන කරගෙන කියනවා. බැල්ලාරි මරණාසන්න මොහොතකදී යම් කිසි කර්ම නිමිත්තක් පහළ වෙනවා. කෙනෙක් පිහියෙන් අයදිනවා. ඒක මුල් කරගෙන බයක් හටගන්නවා. එතෙන් සිද්ධ වෙනවා. දැන් ගති හිත මොකද බය? දැන් හිතා ඉන්නේ ගති හිත කර්ම නිමිත්ත එනවා කියලා. කර්ම නිමිත්ත හැම වෙරෙන් දිසෙද? මනසට ඒක දැකේ හීනයක් වාර. මට විහියෙන් අයදිනවා මම මරන් දෙනවා කියලා ඇතිවෙච්ච බයක් ඇති වෙනවා. බය කියන්නේ වචනක් නෙවෙයි. මට විහියෙන් අයදිනවා කියන හිතවිල්ලක් නෙවෙයි. ඒ ක්‍රියාව දැකලා පස්සේ ඇතිවෙනා වූ චකිතේ. මෙන්න මේ බයෙන් මැරෙනවා අන්තිමට. මේ කෙනෙක් මරණයේ ස්වභාවය. හැබැයි ඔහොම එක බයෙන් හැම මරුව. එයාට යහපත් උපතක් ලබන්න හේතු නැහැ. මහා බයකින් නිතර බය වෙවි චකිතයකින් ඉන්න සතෙක් කියලා උපදින්නයි ඒක තියෙන්නේ. කටත් භයානක වෙලා භයානක ඇස් ඇදිලා මහා භයානක තත්ත්වකින් රට විද බල බල යන්නේ ඒ જાතිය සතෙක් හදන්න වෙන ගතියක් තමයි පහළ වෙන්නේ චිත්ත ගතිය. අන්න ඒක ඒ තිරසන් සතර පහළ වෙච්ච භවාංගය. අපිට යම් කිසි මොහොතක ඉෂ්ට ප්‍රියාර වුණා කරව විනාක අනුව වෙනවා. කර්ම නිමිත්ත වශයෙන් දානයක් දුන්න වෙලාවක් ආවා. දැන් මේ රාජ්‍ය අරවාගේ බය වෙන්නේ සැක වෙන්නේ මොකුත් ආවෙ නැහැ චිත්ත ප්‍රහාදයක් ඉන්නේ. අරමුණ ආව අරමුණේ ඉඳලා ආපු චිත්ත ප්‍රහාදය තමයි දැන් ඉතුරුලා වලේ චිත්ත ප්‍රහාදයේ මලේ අරමුණ එතන අමතකයි. ඒ අරමුණ දැකලා හටගත්ත චිත්ත ප්‍රහාදය නැති වෙන්නේ. ඒක හැමිරීම මාත් දන් දෙන්න ඕනේ. කොච්චර ශ්‍රේෂ්ඨ කාරණයක්ද? අලෝභ සහගතයි, අදේශ සහගතයි, යහපත් දෙයක් කරන්න කියලා එක නෝණී යුත් වෙනා නම් එහෙම අලෝභ දේශ සමෝ සහගත හේතුකයි. චිත්තේ ප්‍රහාදයි. අන්න ඒ චිත්තේ ප්‍රහාදයෙන් තමයි ප්‍රතිසන්දිය ලබන්නේ. දැන් ප්‍රතිසන්දියෙන් හටගත් කර්මජ රූප කලාප ඔක්කොම ප්‍රසාදයි. ප්‍රසාදයෙන් හටගන්නේ ඔක්කොම ප්‍රබෝධයි. එහෙනම් අලෝභයට අනුකූල, අදේශයට අනුකූල, අමෝහයට අනුකූල වන්නා වූ මානසිකත්වයට අනුකූල කායිකත්වයකින් හැදගෙන කර්මජ රූපේ ප්‍රසාදව හැළු ගැවුනහම සම්පූර්ණ ප්‍රසාද මිනිසෙක් නෙන්න දේවතාවයි. අන්න මුල හටගන්නේ. ඔය ක්‍රමයට සකස් වෙලා තමයි ජාති අවස්ථාව වෙලා සංජාති ගොඩ නැගී. ඊටනු. ඊට පස්සේ ඉස්තරදී අරමුණකින් ආපු දෙයට ඇදලා ඉන්නේ ඒකේ ප්‍රවෘත්ති විපාකේ. පටිසන්ධිය ගිරා දීලා ඊළඟ ප්‍රවෘත්ති වශයෙන් පවත්තර බලයේ ක්‍රියාත්මක වෙනවා. ඒක ඉස්තරයි හැදීමේ. ඉස්තරදී වාර්ෂිකත්වයට ඇදලා ඉන්නේ ඊට ඉස්සෙලා කරන ලද ප්‍රවෘත්ති විපාක වශයෙන් බොහෝ කරන ඉස්තරදී ඒවා විපාක වශයෙන්. දැන් ප්‍රවෘත්ති විපාක වශයෙන් හැමදාම ඒ ඉස්සෙලා කරපු යහපත් දේවල් ඉස්තරදී වශයෙන් ඇදලා ඉන්නේ බාහිර ලෝකයේ තුල ඔහු භෞතිකත්වය හොද යහපත් සම්පත් සහිත ඒවම අරමුණු වෙන සුගති අරමුණු ලබන ඒ ගතිය සුගතියක උප්පත්තිය දෙනවා. කය සුගති ගන්න. අන්න සංජාතික අවස්ථාවට එනකොට නැවත මිනිස් කයකින් ඉන්නවා නම් එහෙම තමයි ඔක්කාන්ති වෙලා හිටන් අභිනිබ්බත්ති ආදි වශයෙන් යන පැත්ත නෑ. එහෙම නැත්නම් ඕපපාතික සත්‍යයක වශයෙන් අර කාය දසක භාව දසක වස්තු දසක එකලා චක්කු දසක ආදී දසක ඔක්කොම එකතු වෙලා අර කය හැදිලා කර්ම චිත්ත රූපේ සකස් වෙලා ගහී බවන වෙනවා. ඒ විජකායිකෝ ගිහිලා ඉතම මොකද වෙන්නේ? ඊට අවශ්‍ය පරිපාලය ඵලයේ කරා ආකර්ෂණ නැදිලා යනවා. ඒක ආකර්ෂණයේ දෙවුලක් නම් දිවෙමේ ආහාරය ඉඳන් පටන් කවලිකාර ආහාරය වශයෙන් ඒකට සම්බන්ධ වෙනවා. ඒකේ වැඩෙනකොට දිවෙමේ කායවටපත් වෙනවා. ඊට පස්සේ එතන දෙවි. සියුම් ශරීරයක් තියෙන දෙවියෙක් කියලා. ඉතින් දේව සම්පත්තිය ඊට අනුකූල වන්නව පැවැත්ම ඊට පියාරමුණු ඔක්කොම ලබන තැනටපත් වෙනවා. ඉතින් ඒ එහෙම යනවා. මව් ගැබට යන මනුෂ්‍යත්වයට ආව නම් එහෙම ඔක්කාන්ති වශයෙන් මිනිස් භවයට හේතුකාරක දෙයක සම්බන්ධ වෙලා ඒ පැත්තට අවශ්‍ය කරන්නව කර්මාහාරය සම්බන්ධ කරගෙන ඒ පැත්තේ සකස් වෙලා එනවා. ඇයි මව් ගැබකට සුදුසු මව් ගැබට ඇදලා එනවා ආකාශයට. අපිට ඕන හැටියට යන්න බෑ. ඒ සත්‍යයට ඕන හැටියට යන්න බෑ. යන්නේ අර ශක්තිය ගන්න. මේක එහෙම ක්‍රමයක් තියෙන්නේ. පටිසන්ධියේ උපාද ආදි වශයෙන් විග්‍රහ කරලා ගන්න ඕන හරි ගැඹුරු දැන්. මෙයා මේ විග්‍රහ කරලා තියෙන්නේ මේ අටුවා වල බොහොම සියුම් මේ බොහොම සුළු විදිහට හේතු ඵල සම්බන්ධ කරන බැරි විදිහට විග්‍රහ කරලා තියෙන්නේ. එන්නේ ප්‍රසාද රූප සෙලීම මනෝද්වාරය හරහා වස්තු රූපේ සම්බන්ධ කරනවා කියලා යහන්නේ. මේ ප්‍රසාද රූපයේ සම්බන්ධයලා ඉතින් ප්‍රසාද රූපය තමයි කර්මජය. භෞතික රූපයෙන් තමයි ඒකට කර්මජය රූපේ ප්‍රසාද රූපයේද අවශ්‍ය ශක්තිය දෙන්නේ. අනුකූලව පරිවර්තනය කරලා දෙන්නේ නැහැ. ඒක තමයි අර විදිහට ක්‍රියාත්මක කරලා හිටන් මනසට ක්‍රියාත්මක කරන පැත්තට යන්නේ. ඒ මේක දැන් ඔය නවීන විද්‍යාව ගැන දන්නා එක්නම් ගොඩක් පිටින් මෙහෙම උදාහරණ උපමා දෙන්න පුළුවන්. දැන් යම් කිසි දෙයක් ගිහිලා සියුම් තරංගයක් බවට පත් කරලා තරංග සම්බන්ධතාවයේ යම් තැනක දෙතන හා සම්බන්ධ කරනවා. දැන් ගුවන් විදුලි තරංගයක් සකස් කරනකොට විකාශනාගාරයේ ඉතින්ලාම මේ භෞතික දර්ශනයක් ඉදිරිපත් කරනවා කැමරාවකට. මේ කැමරාවට එවන තරංගය සකස් කරගන්න. ඒ තරංගය අරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ශබ්දය බාටපත් කරලා බලවත් කරනවා. නැත්නම් ශක්තිය බාටපත් කරලා තරංගය බලවත් කරගන්නවා. ශක්ති විශේෂයක් බවට. අපි ඔය දින ඇම්ප්ලිෆයර් එකට යවනවා කියලා මයික් එකක් දාලා. ඊට පස්සේ ඒකින් ගත බලවත් එක අන්තරේ ආයතරය අරගෙන සියුම් තරංගයක් බාටපත් කරන ක්‍රමයක් තියෙනවා IF කියලා කරන ක්‍රමයක්. IF කියලා සඳහවට කියන ක්‍රම අරගන්නේ. ඒකින් ආයතරයක් අර ශක්ති විශේෂයේ කිරණ බවටපත් කරනවා. තරංග විශේෂයක් බවට. ඊට පස්සේ තරංග විශේෂයේ තවත් සියුම් තරංගයක් බල ආරක් තරංග කියලා කියන ඔය තව කෙටි තරංග, දිග තරංග ආදී වශයෙන් මධ්‍යම තරංග ආදී වශයෙන් තරංග බවටපත් කරනවා. ඒපත් කරපු එක තමයි ඇන්ටනා කුළුණක් වගේ උඩට උසලා විකාශනාකාර කුළුණකින් විශේෂයට විසිරුවා හරි අනුතරංග බවට පත් කළා ශක්තිය. මෙන්න මෙයාගේ අපිට ඇහැට පේන භෞතික දේවල්, සංත ඇහෙන මේ භෞතික ලෝකේ දේවල්, මනස හා සම්බන්ධ කරන තරංගයක් පාලා පත් කරන්නේ මේ ශරීරයේ බඳුම ක්‍රියාදාමයක් ඇති කරන දෙයක් හැටියෙ. මස්ලේකයෙන් මාසමය ස්නායු පද්ධතිය ගන්න. මාසමය ස්නායු පද්ධතිය ඇතුලේ චිත්තමය ස්නායු පද්ධතිය ගන්න. ඒකින් කර්මජ ස්නායු පද්ධතියට ගත්තාට පස්සේ අවශ්‍ය කරන මනෝ තරංගේ වල සකස් වෙනවා. අන්නේ තරංගේ ඊට පස්සේ සකස් වෙලා ඒක තමයි වස්තු රූපී ආසරින් ගිහිලා ඉතින් මනෝ ලෝකෙට ඇතුළත් කරන්නේ. ඒතකොට තමයි දැනෙනවා හිතෙනවා කියන එක එන්නේ. දැනීම වැටහෙනවා මානසිකව දැනෙන්නේ එතකොට. භෞතික දෙයක් ආශ්‍රයෙන් මානසික ක්‍රියාවලිය ගොඩනගගෙන එන්නේ. නමුත් දෙයක් මේ විද්‍යාවේ අනුකූලව දහම් දකින්නට තේරෙනවා මිසක් මේ විදිහටම විග්‍රහ කරලා නැහැ දහම් පොත්වල. ඒ නිසා සමහරවල් කියන බලන්න මේ පොතේ නැති වණ කියන අම්පි જાතිය ඒවා කියනවා කියලා දොස් කියන්න පුළුවන් අපි. නමුත් මේ සිද්ධාන්තයේ පේන නිසායි කියන්නේ. ඉන්දිය මෙහෙමයි වෙන්නේ. ඉතින් ඔක හරි අමාරු කෙනෙකුට අද මේ කාලේ කියලා තෝරුම් කරලා දෙන්න. හැබැයි පොතේ ලියන්නේ නැතුව ගේන ක්‍රමෙ තිබුණා හරි. ප්‍රශ්නයක් නැහැ. මොකකින් ඔප්පු කරන්නේ? බුදුරණන් වහන්සේ ඉදා දේශනා කරපු හැටියට මුක පරම්පරාවෙන් අර්ථවත් අරන් ඉඳ කිව්වේ ගෙනාවා. ලස්සනට අරන් ඉනවා. එහෙම ගෙනාවක වෙනස් කරන්නද? දහම් තෝරා ගන්න ක්‍රමියවත් දැනගන්න. එපා කියද්දි පොතේ ලිවර සපස්සේ තමයි ප්‍රශ්නේ උනේ. දැන් පොත දාකි කරලා බෙන්න. ඔයින් එහාට ෆයිල් දෙවරුවෝ ඉන්න. සීමා කරගෙන. ඒක තිබුණ නැහැ නම් පිළිගන්නේ නැහැ දකින්නේ. හේතු බලන්නේ අනේ කොච්චර කියලා පිළිගන්නේ. ඒකයි වෙනස් තියෙන්නේ. කෙනෙකුට කියන්න බුණා ඔය ක්‍රමේ වැරදි කියලා. එහෙනම් හරි ක්‍රමෙන් මේක යන හැටි කියන්නේ කොහොමද කියන්නේ? ඒක නම් අවබෝධ නැින්න කියන්නේ නෙවෙයි. එහෙනම් මේක වැරදි කියව මොන හේතුවද? ඒකත් මට ඉදරාට කිව්ව කියන්නේ නැයි ඉන්නේ. ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. වැරදි නා වැරදි බව හේතු ඇතුව ඔප්පු කරන්න ඕන. වෙන ක්‍රමයක් කරන්න ඒ ක්‍රමෙ නෙවෙයි මෙන්න මේ ක්‍රමෙ හරි කියලා හේතු ඇතුව ඔප්පු කරන්න ඕන. හේතුඵල සම්බන්ධතාවය හරි නම් ඒක ගැලපෙනවා. එහෙමයි ගන්න. දැන් මේ ප්‍රශ්නයක් අහන්නේ එසේනම් මොලෙන් කරන කාර්යය කුමක්ද? දැන් මොලෙන් කරන කාර්යය පැහැදිලිව පෙන්නන ඔන්න ඒ ක්‍රමෙ. භෞතික මාධ්‍යයක් අරගෙන ආධ්‍යාත්මික චිත්ත කිරණ ධාරාවක් බවට පත් කිරීමට අවශ්‍ය මාධ්‍ය හදලා තියෙන වේතු. මේ භෞතික ලෝකයේ තියෙන දැනීම ආධ්‍යාත්මයට සංඥා මාධ්‍ය බවට පත් කරන්න අවශ්‍ය කරන ඉන්ද්‍රිය පද්ධතිය තමයි ක්‍රමක්‍රමයෙන් මොලේ සතුතියේ. යම්කිසි ශබ්ද මාධ්‍යයක් අරගෙන ඒක තද කම්පන විදුලි මාධ්‍ය බවට පත් කරලා බල මාධ්‍ය බවට පත් කරලා ඒක අයිසී තරංග කියලා කියන ක්‍රමයෙන් කියනවා නම් ඒ තත්ත්වයට පත් කරලා තරංග මාධ්‍ය බවට පත් කරලා ඒක අර කොයිලයක් කොතනද ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තරංග පන්තිර වින් කරලා සකස් කරලා ගන්න ක්‍රමයක් කාර්යයක් තරංග හදනවා කියලා කියනවා. ඒක ඒ වගේ සියුම් තරංග මාධ්‍ය අපට පත් කරලා විකාශනාගාරයකින් විශ්වයට විකාශනය කරනවා. ඔය අතරේදී බැරි වෙලා හරි අර මහ බලවත් තියෙන අර ශක්තිය රියුම අරගන්න අනේන අර මේ වීඩියෝ කැමරාවෙන් හරි මයික්‍රෝෆෝනයක් දීලා ඉතින් ඒකෙන් හරි නැත්නම් මයික් එකකින් දීලා ගන්න සද්දේ හරි අර බලවත් කරන්න ගන්න ඒ හරිය කැඩලා ගියා. ඒන් එහාට තරංගේ විසිරවන්න බෑ විකාශනාගාරේ. ඒ ටික ඔක්කොම හොදලා තියෙනවා. නැවත අර කොවිල් කියන ඉතාලම සියුම් කොටස කැඩලා ගියා නා. අර ආරහස් තරංග කියලා කිව්ව සියුම් දෙන හදන එක කැඩලා ගියා. ඒත් විකාශනේ වෙන්නේ නැහැ. ඔය අතර කොතනින් හරි දවතුනොත් විකාශනේ නවතිනවා. යගේ මගලේ කයේ තියෙන ඉස්සායි පද්ධතිය ආධාර කරගෙන ඕන ඒකේ සියුම් රට ඒ තරංගයේ චිත්ත තරංගය බවට පත් කරනවා. ඔකෙදි මගලේ කයට නිර්වින්දනයක් විද්දොත් එහෙම. අර ඉස්නායි පද්ධතිය අක්‍රිය වෙනවා తాවකාලිකව. කයි ඉස්නායි පද්ධතිය මගලේ ඉස්නායි පද්ධතිය අක්‍රිය කළොත් භෞතික දෙයක් එතනින් එහාට සංඥා බවට පත් කරලා තියෙන මාධ්‍ය වැහුණා. වැහුණට පස්සේ ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ගදසුර දැනෙන්නේ නැහැ, ආදායෙන්නේ නැහැ. අපි කියලා සිහිනාදි කළා අපි. ඊට පස්සේ කැපුවාට කෙටුවාට දැනෙන්නේ නැහැ. මොකද අර මාධ්‍ය වහලා තියෙන නිසා తాවකාලික. ආයෙත් හරියක් අර හිරි ඇටලා ගියාම අර මාධ්‍ය වහලා තිබිච්ච తాවකාලික ඖෂධ ශක්තිය හීන වෙලා ගියාම ආයෙත් අර මාධ්‍ය ඇරෙනවා. ඒතර ආයෙත් සිහිනා, ආයෙ ඇහෙනවා, පේනවා, දැනෙනවා. ඒතර අපි කියනවා සිහිය ආවා කියලා. ඔපරේෂන් කරලා සිහි නැති කරන්නේ තොය ක්‍රමයෙන්. හිත නැති කරනවා නෙමෙයි හිත හදගන්න මාධ්‍ය වැළුවා. ගතේ පංචේන්ද්‍රියයන්ගෙන් හිත හට ගැනීමට අවශ්‍ය කරන මාධ්‍ය තමයි මේ මොලේ එක්කලා තියෙන සම්බන්ධ වෙන මාධ්‍ය. භෞතික දෙයක් සියුම් බවට පත් කරලා ඒ සියුම් දේ අර කියන චිත්තජ රූපේ නැන කර්මජ රූපය චිත්තජ රූපය දෙක මිශ්‍රණය සම්බන්ධ කරලා ඒ මට්ටමල සියුම් කරලා කර්මජ රූපයේ සියුම් කරලා දුන්නාට පස්සේ තමයි කර්මජ රූපය සම්බන්ධ වන ඉන්ද්‍රියයන්ගෙන් වස්තු රූපයෙන් මනෝ ద్వාරයේ දැනීම සම්බන්ධ කරන්නේ. ඊයනුව තමයි දැනෙන්නේ. ඒකයි දැනීම් මාධ්‍ය භෞතික ලෝකෙන් ආධ්‍යාත්මික මනෝලෝකෙට දැනීම් දෙන මාධ්‍ය තමයි කය. ඉතින් මේකයි අහකොලොත් එහෙම. මනෝමය විදියට යන්න පුළුවන් අහක් වෙන. ඒතර හරි තීක්ෂණයි. මාධ්‍ය මාධ්‍යයට ගෙනියනකොට අර අරමුණේ ශක්තිය දුර්වල වෙනවා. ඒකෙන් එකට භාවිතා කරනකොට. ඒකේ භාග්ම පේන ඇහෙන දේවල් වල මාධ්‍ය දුර්වල කරලා තියෙන්නේ මේ මග්ලේ කයක් මාධ්‍ය කරගෙන ඇතුළත් කරගන්න නිසා. මනෝමය කයකින් අහකුලට පස්සේ තියෙන කර්ම චිත්ත ඍතු කියන තුනෙන් හටගත්ත ත්‍රිජ කය. ඒකෙන් තමයි මනෝමය කයෙන් අහක් වෙන්නේ. හැබැයි ඒකයි තර කියන ඇහැ තියෙනවා, කන තියෙනවා, ඔක්කොම තියෙනවා. ඒකෙන් අරමුණු කරනකොට හයිද වඩා තීක්ෂණව අරමුණු වෙනවා. ඒක මාධ්‍ය බාධා ගන්නවා වල ගත්ත මාධ්‍ය කලු නිසා. එදා ඒතකොට මේක දිවස මහ බලවත්. ඒ දිවකන මහ බලවත්. අති සියුම් දේවල් අහන්න පුළුවන්, බලන්න පුළුවන්. මනෝමයකයෙන් අහක් වුණාට පස්සේ දෙවියන් දකින්නත් පුළුවන්, භූතය මනුෂ්‍ය ප්‍රේතය දකින්නත් පුළුවන්, ගන්ධබ්බය දකින්නත් පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් ධ්‍යාන ලබන අවිඥා ශක්තියකින් මනෝමයකය නිදහස් කරොත් මේ මස්ලේකය කියන බැඳීම ඊට පස්සේ නැවතත් මස්ලේකයත් එක්ක සම්බන්ධක තියන්න පුළුවන් හැරිලා නැතුව. එතකොට ඕන වෙලාවට යොමු කරනකොට අර මනෝමය කායකත්වයේ සංඥා ගන්න. එතන සංඥා තීක්ෂණයි. ඒ තව ක්‍රමයක්. ඇහෙන් රූප බලනා වෙනකොට මනෝමය කාය රූප බලනකොට ඊට වඩා අතිශයම වැඩියි. ශබ්දත් ඇහි යයි. ඒකෙන් අහත් වෙලා ගියාම නයා හැවැරලා පැත්තට ගියා, නයා විනම හැව විනම තියනවා වගේ. අඩුවයි පොපුවයි දෙකෙන් අදලා ඉතින් කළු ආරම් පැත්තට තිබ්බහම කළුව වෙනයි පොපුව වෙනයි වගේ. මස්ලි එකයි තියනවා පොපුව වගේ. නයාගේ හැව වගේ තියෙනවා පැත්තක. අර මස්ලි එකයි මනෝමයකය කඩුව වගේ ඒ වගේ නයා වගේ පැත්ත. ඒකෙන් ගන්න පුළුවන් මහවැල්. ඒක අතිසියුම්. ඒකයි දියුම් නිසා පර්වත ගස්කල් පසා කරගෙන ඒවා සම්බන්ධයක් බාධකයක් නැතුව විනිවිද යන්න පුළුවන්. ඒ තමයි මනෝමය විදිය ගිහිල්ලා නිවේදියල් බලන්න කරන්න පුළුවන් කියන්නේ ඒක මේ. ඒවා භාවනා නියෝගීව ඥාන ලැබලා අභිඥා ප්‍රබල කරලා ප්‍රගුණ කරගන්න දෙයක්. ඉතින් මොලේ ගන්න කාර්යය මේ භෞතික ලෝකේ ස්පර්ශයෙන් ගන්නද? ඒකට ගන්න හැදිච්ච මාධ්‍යය. මොලේ සියලුව පිහිටින් මනෝමය කයේ තියෙන පිහිටින්. මනෝමය කයේ ආකෘතියක් තමයි පස් දෙක කය. සියලුම ඉන්ද්‍රියයි. මේ සියලුම ඉන්ද්‍රියන්ගේ සියුම් ඉන්ද්‍රිය කොටාසිය මනෝමය කායිකයි. මනෝමය කායිකව බලවැලක් තිබුණ නම් එහෙම මේ මස්ලේ කයක් බලවැලක් ඇතුළ හදන්නේ නැහැ. මනෝමය කායික ආමාශයක් නොතිබුණා නම් අපිට ආමාශයක් ඇති මස්ලේ කයක් හදාගන්න බැහැ. මනෝමය කායික හෘදේ වස්තුවක් තිබුණ නම් එහෙම මස්ලේ කයක මස්ලේ හෘදේ වස්තුවක් හදාගන්න බැහැ. මනෝමය කායේ ධාරවැල් තිබුණ ආකාරයටයි මේ මස්ලේ කයේ ධාරවැල් කලබල ආහාරයෙන් හැදිලා පිහිටන්නේ. මේ සියලුම අගපසංගය පිළිගන්නේ මේ විදිහට. මනෝමය කයේ යම් කෙස් ඇටියක් තිබුණා නම් ඒ මට්ටමටයි මේ කෙස් ඇටිය පිළිගන්නේ මස්ලේ කය. ওই පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා ඔප්පු කරන්නේ කොහොමද ආපුවා? මනෝමය කයක ආකෘතියක් කියලා. එක්තරා විශ්වවිද්‍යාලයේ ඉන්න පරීක්ෂක ළමයි කණ්ඩායම. එක්තරා කතික ආචාර්යවරයෙක් එක්කලා සම්බන්ධ වෙලා අපි එක සම්බන්ධ වෙලා ආවා. ඔය විස්තරේ ඇහුවා. මක මනෝමය කයි යම්කිසි මිනිස්සේ මනුෂ්‍ය උපත්තියකට සම්බන්ධ වෙලා හිටන් මනෝමය ගන්ධබ්බේ පසෙන් හටගන්න කයි හටගන්නවා කෙස් හැටියක් තියෙන මට්ටම. ඒ විදිහට මිනිස් ගන්ධබ්බයාගේ කෙස් හැටිය සමහර කෙනෙක්ගේ කර දිහාට තියෙනවා. සමහර කෙනෙක්ගේ පිට දිහාට. සමහර කෙනෙක්ගේ තුනටිය දිහාට. සමහර කෙනෙක්ගේ දන දිහාට. ඊටත් පල්ලිහාට පිටනා ඉන්න. ඒවා කර්ම ශක්තියට අනුකූලව මේ කෙස් හැටිය සකස් වෙනවා මනෝමය වශයෙන්. යම්කිසි සත්‍යයක් මස්ලේකයෙන් හටගත්තාම ඒකේ ආකෘතියන්නේ දෙොච්චරයි. කර දිහාට හොණ්ඩේ තියෙන යම්කිසි ළමයෙක් ඉන්නවා. තරුණියක හෝ තරුණියක්. එයායි හොණ්ඩේ කපලා බලනවා. අවුරුද්දයි දෙකයි තුනයි බලනකොට ආයි කර ළඟට වැඩිලා. වෙනවා වැවෙනවා. දැන් එයාගේ ඉදිරියට තිබුණත් මේ වැදිනවා වැවෙනවා ඒ ගන්න. ඒ ලාට අද තියෙන මේ කොණ්ඩේ කළු කරලා දෙයක් ගාලා කළු කරගන්න. අර වැවිච්ච හරිය කපන්නේ නැහැ. කළු කරලා මාසය ඇතිලා ගිහින් බලනොත් ආයිත් අගල් භාගයක් විතර ඇදිලා උඩි. ඔළුවේ දිවියෙන් කෙස් ගහ අගල් භාගයක් විතර ඇදිලා ටික සුදුවර තියෙනවා. බේස් ගාලා කළු කරපු ටික කළුවට වෙනවා තියෙනවා. එහෙනම් පැහැදිලිව දකින්න තියෙන උදාහරණ. අර කොණ්ඩේ තිබුණේ කර ළඟට. ඒ ඇදිච්ච අගල් භාගේ පල්ලෙහාට ඇදිලා ඒක. ඒ ටික නෝ බලන්න. කොල්ලේ දිගමලවල ගා අරලකට. ඒක කරලකට තියෙන ඇච්චිය කොණ්ඩේ ගැපුවොත් වේගෙන් ඉදෙන්න එකක් ඇදෙනවා. කොපිල දිහාට ඇදෙනවා. උඩින් ගෙස් ගහ ඇදෙනවා. කොහේ යටට යනවා. මම පුළුවන් නම් අනේකට හේතුව හොයලා කියන්න කි. භෞතික විද්‍යාවල නම් ඒක එහෙම වෙන්න බෑ. කරලකට තිබිච්ච කොණ්ඩේ තිබිච්ච ගෑනු ළමයෙක්. අවුරුදු 10ක් ගිහින් බැලුවා තේලම ඇති කරලකටමයි කොණ්ඩේ. අවුරුදු 10ට ඇදලා තියෙන කොණ්ඩෙ බැලුවොත් අඩි ගානක් ඇදිලා. ඉක් මුදුනේ විශ් මුල් වලින් ඇදිලා. හැබැයි කොණ්ඩෙ ඇදිච්ච අඩි ගාන පල්ලේ හරම හැලලා නැහැ. ඒක වීමක් තියනවා. ඒ වීමෙන් අහ කොහෙද ඉන්නේ කොණ්ඩෙ? ඇදෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයෙන් අහලා අදින්න බෑ. එයා ඒ රූපේ සීමාවේ ආකෘතියෙන් අහකට යන හරිය පරමාණු වෙලා විදිලයන්. කර්මජ රූපයෙන් පවත්න සීමාව තමයි ඒක පවත්තා. ඒ සීමාවට වඩා ඉක්ම ගිය හරියක් තිබුණොත් ඒ වැඩි හරිය විදලා හක් කරනවා. කෙනෙක් කවුරු 18ක් විචක් කරනකොට ශාරීරියේ ඇට වැඩිලා ඉවරයි. දැන් තියෙන ඇට මෝරණ කාලේ. හොඳයි අවුරුදු 25 30 40ක් ගියා. කකුල් ඇටයක් අත් ඇටයක් සැලුණා බිදුණා. බේත් කරාට පස්සේ ටික දවසක් බලන මාස ගානක් යන තිබුණා වාගේ පෑස්තිලා ඇට මෝරලා ආයිඩියල්. එහෙනම් ඇට වැඩිීමේ ශක්තිය ඇඟේ තියෙනවා. ඔය ප්‍රමාණය අර පුංචි කාලේ වාගේ එන්න එන්න මහත් වෙලා ලොකු වෙලා දික් වෙලා විදිහට ආයිත් සාවි ලොකු වෙන්නේ නැති ඉන්නේ. අවුරුදු 18ක් නිසා පැනලා පස්සේ ලොකු වෙන්නේ නැහැ මෝර මෝර තියෙන. හැබැයි ඇට වැඩි මේ ශක්තියක් ඇතුලේ තියෙන. ඔප්පු වෙනවා. ඇයි වැඩින්නේ නැත්? එන ශරීරයේ පාලනය කරන්නේ අන්නල ගන්ධබ්බයා කියන එකලාගේ තිබෙන අර කර්මජකයි සීමාවට අනුවයි. ඒ සීමාවේ හැඩයට අනුවයි. ඒ සීමාව තුළ ඇති කරන පුංචි පුංචි පරිවර්තන ටික කරලා කල්පවල දිට අංග සනීප කරන්න පුළුවන්. ටිකක් පුම්බල ගන්න පුළුවන්. ඒ මිසක් අර නියම සීමාවේ උසමහත වීම මින්මත් තියෙනයි මින්ම ඉක්මවන්න බෑ. කර්මජකයි ආකෘතියක් නිසා.